ஆனரபிள் டாக்டர் சுதர்சன் பினாந்து புள்ளி.
අද මම හිතන්නේ මේ සෞඛ්‍ය අමාත්‍යාංශය අපේ ඇමතුමා ඖෂධ 48ක මිල සීමා කරන්නට සහන මිලකට ජනතාවට මේ ඖෂධ 48ක් ලබා දීමට ඒ කටයුතු කිරීමට අදාළව මේ ගැසට් පත්‍රයක් පළ කිරීම තමයි සිද්ධ වෙන්නේ. ඉතින් ඒ නිසා අපි අපේ සතුට සහ ස්තුතිය එතුමාට පළ කරන්න ඕන. මොකද විශේෂයෙන්ම ඒ වගේම තමයි ජාතික ඖෂධ නියාමන අධිකාරියක් පිහිටවලා ඒ සඳහා අවශ්‍ය කරන ඒ පාර්ලිමේන්තුවේ පනත් සම්මත කරගන්නටත් එතුමා කටයුතු කෙරුවා. මම හිතන්නේ අපේ බොහොම අභියෝගයක් වෙලා තිබුණේ මේ රටේ ඖෂධ පිළිබඳව. ගොඩක් කාලයක් තිස්සේ මේ රටේ ඉතාමත්ම දැඩි විවේචනයකට ලක් වෙලා තිබුණා ඖෂධවල මිල ගණන් සම්බන්ධව, ඒවල ප්‍රමිතිය පිළිබඳව, ඒවල ආනයනය කිරීම පිළිබඳව, ඒ වගේම බෙදාහැරීම පිළිබඳ හැමදාම එදා මට මතකයි මම පාර්ලිමේන්තුවට ආපු දවස් ඉඳන්ම දැඩි විවේචන මේ ඖෂධ ගැන විවිධාකාරයේ විවේචන විශේෂයෙන්ම විපක්ෂයේ හිටපු මන්ත්‍රීතුමාන්ලා අද විපක්ෂයේ ඒ මන්ත්‍රීතුමාන්ලා ආණ්ඩු පක්ෂයේ ඉන්න නිසා අද අපි සන්තෝෂ වෙනවා අවුරුදු ගණනාවකට පස්සේ අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ රජේ එතුමත් සෞඛ්‍ය අමාත්‍යවරයා හැටියට ඉන්න කාලේ විශාල ප්‍රයත්නයක් දරපු මේ ඖෂධ වල ගුණාත්මක භාවය පවත්වා ගැනීමට, ගුණාත්මක ඖෂධ රටට ගෙන්වීමට, ඒ වගේම ඒවා නියාමනය කිරීමට, පාලනය කිරීම, බෙදාහැරීම විධිපත් කිරීමට මේ ජාතික ඖෂධ නියාමන අධිකාරිය පිහිටවීමට අපේ වත්මන් සෞඛ්‍ය ඇමතුමා ගත්ත පියවර පිළිබඳව අපේ ස්තුතිය මේ අවස්ථාවේදී අපි පුද කරන්න ඕනේ. අද ලංකාවේ නිදහස් සෞඛ්‍ය සේවාව ක්‍රියාත්මක වෙන්නේ අද අපි අපේ රට යම්කිසි ප්‍රගතියක් ලබාගෙන තියෙනවනම් විශේෂයෙන්ම අධ්‍යාපනික සහ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අපි බොහෝ හොඳ දර්ශක ලබාගෙන තියෙන්නේ. පැවතිච්ච රජයන් හැම එකක්ම මේ නිදහස් අධ්‍යාපනය සහ නිදහස් සෞඛ්‍ය කියන ප්‍රතිපත්තීන් ටික ආරක්ෂා කර ගැනීමට කටයුතු කිරීම තුළ. ඒ වගේම තමයි ස්ත්‍රී පුරුෂ සමානතාවය සහතික කරන්න මේ ක්ෂේත්‍ර දෙකටම හැකියාව ලැබිලා තියෙනවා. ඒ පිළිබඳව අපි සතුට පළ කරන්නේ. නමුත් අපේ රටේ අද බොහෝම අය රජයේ රෝහල් වලින් ප්‍රතිකාර ගන්න ගමන්ම පෞද්ගලික ක්ෂේත්‍රයේත් ප්‍රතිකාර ගැනීම සඳහා යොමු වෙනවා. අද ෂෙයාඩ් කෙයා එකක් තියෙනවා රජයේ රෝහල් සහ පෞද්ගලික වෛද්‍ය ක්ෂේත්‍රය තුළ. අද පෞද්ගලික රෝහල් විශාල වශයෙන් ඇති වෙලා තියෙනවා. පෞද්ගලික රෝහල් මධ්‍යස්ථාන ඇති වෙලා තියෙනවා. සමහරට රජයේ සේවය කරන වෛද්‍ය නිලධාරීන් ඇතුළු විවිධ ක්ෂේත්‍රයේ අය රෝහල් සේවාවෙන් පස්සේ පෞද්ගලික වෛද්‍ය සේවයේ යෙදීම අද නීතිගත කරලා තිනවා මේ රටේ. ඒ තුළ ශාල ජනතාවක් පෞද්ගලික සේවාව හරහත් ප්‍රතිකාර ගැනීමට පෙළඹිලා තියෙනවා. ඉතින් ඒ නිසා මේ ඖෂධ වර්ග 48 කමිල සහන මිලකට ලබා දීමට, ඒ වගේම ගුණාත්මක ඖෂධ ලබා දීමට අද මේ රජයේගෙන ඇති වැඩපිළිවෙල අපි ඉතාමත්ම අගය කරන. විශේෂයෙන්ම අපි මතක් කරන්න ඕන හුඟාකිට ප්‍රතිජීවක ඖෂධ ජනතාව ගන්න. ප්‍රතිජීවක ඖෂධ ගන්නකොට අපේ සේනක බිබිලේ මහාචාර්යතුමාගේ තිබුණේ ප්‍රතිපත්ති එක කොටසක් තමයි ඖෂධීය නාමයෙන් ලියන්න ඕනේ කියලා. හැබැයි ඖෂධීය නාමයෙන් ලියන එක බොහෝ අවස්ථාවල සිද්ධ වුණේ නැහැ. වෙළඳ නාමයෙන් ලියන්නේ. වෙළඳ නාමයෙන් ලියවනකොට මිල ගණන් වල තිබුණ විශාල පරතරයක්. ඒ වගේම තමයි මේ ඖෂධවල ගුණාත්මක භාවයේ තිබුණ ලොකු ප්‍රශ්නේ නිසා බොහෝ විට වෛද්‍ය ක්ෂේත්‍රයේ නියැලෙන අය වෙළඳ මිල ගණන් වැඩි ඖෂධ ලියන්න සමහර අය පෙළඹුණා. විශේෂයෙන්ම එහි ගුණාත්මක භාවය සහ එහි සාර්ථක භාවය ගැන කතා කරලා. ඒ වගේම අනිත් පැත්තෙන් චෝදනාවක් තිබුණා මේ වෙළඳ නාමයෙන් ලියනකොට සමහර වෙළඳ ආයතනවල අතකොළුවම් බවට වෛද්‍ය ක්ෂේත්‍රයේ සමහර වෛද්‍යවරුන් පත් වුණා කියන චෝදනාවටත් එදා ලක් වුණා. හැබැයි අද මේ නියාමනය කිරීම තුළ මේ ගුණාත්මක භාවය ඇතිකරන්නට සහ සහන මිලකට මේ ඖෂධ ලබා ගැනීමට හැකියාව ලැබෙන විශේෂයෙන් ප්‍රතිජීවක ඖෂධ, ඒ වගේම නිතරම පාවිච්චි වෙන ඒ වගේම අධික රුධිර පීඩනය සඳහා අවශ්‍ය කරන ඖෂධ, අධික කොලෙස්ටරෝල් දියවැඩියා, මොකද අද රටේ බෝ නොවන රෝග ඉතාමත්ම සුලභ තියෙනවා. මේ බෝ නොවන රෝග වෙනුත් විශේෂයෙන්ම අධික රුධිර පීඩනය, දියවැඩියාව, අධික කොලෙස්ටරෝල් වගේවා පාලනය කිරීම සඳහා ප්‍රතිකාර ගන්නවන අතර මේවා සහනමිලකට ඒ වගේම බොහෝ විට ප්‍රතිකාරවට යන්නේ හන්දි පතර රුදාවා ආතරයිටිස් වගේ රෝගවලට ජනතාව යනවා තේ අපස්මාරයේ ඇදුම ගැස්ට්‍රයිටිස් පණු බෙහෙත් තයිරොක්සින් අන ඒ වගේ ලෙඩ රෝගවලට ප්‍රතිකාර කරන ඖෂධ තමයි මේ 48 හරහා සහනමිලකට ලැබෙන්නේ මම හිතන්නේ ඒ හරහා අද ජනතාවට ලොකු සහනයක් ලැබිලා තියෙනවා ඒ වගේම තමයි මේ ඖෂධ උසුසල් හරහා ලබා දීමටත් උසුසල ගමට ගෙනියන්නත් අද රජයේ විධිමත් වැඩපිළිවෙලක් තියෙනවා විශේෂයෙන්ම ලක්සතොස වෙළඳ ආයතනත් එක්ක අනුබද්ධිතව උසුසල් පිහිටුවීම තුළ අද ජනතාවට මේ සහන මිලට මේ ප්‍රතිකාර ගන්න හැකියාව ලැබිලා තියෙනවා හැබැයි අපි මේ අද තියෙන මේ බොහෝ ෆාමසි නියාමනය කිරීම වැදගත් වෙනවා මේ ෆාමසි වල සමහර විට මේ සුදුසුකම් ලදාය ඉන්නවා ඒ සුදුසුකම් ලදාය ඉන්න ෆාමසි වල හොඳ ගුණාත්මක සේවයක් ඉහළ සේවාවක් වෙන ගමන්ම සමහර ෆාමසි වල ඉන්නවා පුහුණුව නොලත් අය මේ හරහා පාරිභෝගික ජනතාවට අසාධාරණයක් සිද්ධ වෙනවා සමහරට පුද්ගලිකව මට අත්විඳින්න තිබිච්ච අත්දැකීමක් තියෙනවා මම කැමතියි ඒ ගැන මතක් කරන්න ඒ අවශ්‍ය කරන ප්‍රතිකාරය වෙනුවට වැරදි ප්‍රතිකාරයක් ඔවුන් නිකුත් කරලා තියෙනවා ඒ වගේම තමයි අපි දකිනවා සමහර මේ පුද්ගලික ෆාමසි වල නුසුදුසු බෙහෙත් එක්කම වෙනත් වසවිස රසායනික ද්‍රව්‍ය කෘමිනාශක වගේ දේවලුත් ගබඩා කරලා තියෙනවා ඉතින් මේ පිළිබඳව අපි වැඩි නියාමනයක් පසුවිපරමක් මේ සෞඛ්‍ය අමාත්‍යාංශය හරහා කරනවා නම් හොඳයි කියලා අපි යෝජනා කරනවා ඒ වගේම තමයි විශේෂයෙන්ම අද රටේ ඉන්න වයස්ගත වෙන ජනගහනය අපේක්ෂිත ආයු කාලයේ කාන්තාවන්ගේ 79 වෙනකොට පුරුෂයන්ගේ දළ වශයෙන් 74ක වගේ මේ ආයු කාලයේ වැඩිවීමත් සමග අද බොහෝ අය ට කැටරැක් ඇසේ සුද තියෙන රෝගී තත්ත්වයට අද බොහෝ අය මුහුණ දෙනවා මේ අද සෞඛ්‍ය අමාත්‍යාංශයත් විෂන් 2020 කියන වැඩසටහන හරහා රටේ ජනතාවගේ ඇස් පෙනීම දියුණු කිරීම විශේෂයෙන්ම අක්ෂික මේ ඇසේ සුද ශල්‍ය කර්ම කරලා මේ විශේෂයෙන්ම ග්‍රාමීය ජනතාවට ඒ ඔවුන්ගේ පෙනීම ලබා දීමට අද විශාල වැඩපිළිවෙලක් යොදාගෙන තියෙනවා මේ පහුගිය කාලේ අපි දැක්කා බොහෝ විට මේ ශල්‍ය කර්ම වලට යනකොට බෙහෙත් වට්ටෝරුවක් දෙනවා ලිස්ට් එකක් දෙනවා කාචේ බෙහෙත් ටික අරගෙන එන්න කියලා හැබැයි වර්තමාන සෞඛ්‍ය ඇමතුමා එක වෙනස් කෙරුවා මේ අක්ෂි කාචත් අද රජයේ හරහා ලබා දීමේ වැඩපිළිවෙලක් එතුමා හඳුන්වලා දෙලා තියෙනවා ගුණාත්මක ඒ වගේම ඒ අක්ෂි ශල්‍ය කර්ම වලට අවශ්‍ය කරන ප්‍රතිකාර රජයේ රෝහල් හරහා ලබා ගැනීම ක්‍රමවේද ඇති කරලා තියෙනවා විශේෂයෙන්ම මේ මධ්‍යම ඖෂධ බෙදා හැරීමේ මධ්‍යස්ථානයේ මිලදී ගන්න පුළුවන් එහෙමත් නැත්නම් රෝහලට මේ බලය ලබා දීලා තියෙනවා ඒ අවශ්‍ය කරන ඒ උපකරණ ගන්න ඒ විතරක් නෙමෙයි අද බොහෝම අය අද මම කලිනුත් කිව්වා බෝනවන රෝග වලින් බොහෝ අය පෙළෙනවා අද බයිපාස් හැත්කම් ඒ වගේම ස්ටෙන්ට් කිරීම හෘද රෝග වලින් පෙළෙන අයට ස්ටෙන්ට් දානවා මේ ස්ටෙන්ට් එකත් ඉස්සර දානකොට රෝහල් වල වේටින් ලිස්ට් එකේ ඉඳලා ස්ටෙන්ට් එක එළියෙන් අරගෙන එන්න කියන නමුත් අද වෙනකොට ඒ ස්ටෙන්ට් ඒ වගේම වෙනත් ශල්‍ය කර්ම සඳහා අවශ්‍ය කරන ප්‍රොස්තීසිස් සියලුම දේවල් රජයේ මගින් ලබා දීමේ වැඩපිළිවෙල අද හඳුන්වලා දීලා තියෙනවා මම හිතන්නේ ඒව ගැන අපි කවුරුත් කතා කරන්නේ නැහැ බොහෝ විට රෝහලක තියෙන අඩුපාඩුවක් රෝහලක එක අවස්ථාවක සිදුවෙන යම්කිසි වැරදි පෙන්නනවා ඒ වගේම එක අවස්ථාවක සමහර OPD එකේ හරි ෆාමසියේ හරි පොඩි බෙහෙතක් අඩුපාඩු වෙලා තුනොත් ඒක ලොකුවට මාධ්‍යයට පෙන්වුවට අද මේ සෞඛ්‍ය අමාත්‍යාංශය අද මේ රජය කරන මේ හොඳ වැඩපිළිවෙළවල් අද මාධ්‍ය හරහා ප්‍රචාරණය වෙනවා අඩුයි කියන බව අපි මතක් කරන නිසා අපි ස්තුතිවන්ත වෙනවා සෞඛ්‍ය ඇමතුමාට මේ නිදහස් සෞඛ්‍ය සේවාව සුරක්ෂිත කරමින් මේ අහිංසක අසරණ ජනතාවට මේවා පුද්ගලික අංශයට කියලා පුද්ගලික රෝහල් වලට කියලා මේ ශල්‍ය කර්ම කරගන්න බැරි මේ ජනතාව වෙන මේ කරන සේවාව මම හිතන්නේ අපි අගය කරන්න ඕන. ඒ වගේම අධ්‍යාපනය ගැන මට කලින් අපි කතා කරුවා ආචාර්ය විජේදාස රාජපක්ෂ මහත්තයා සයිටම ආයතන ගැන කතා කරුවා. අද මාව මුණ ගැහෙන්න ආ වෛද්‍ය ශිෂ්‍යයන් පිරිසක් රුහු මේ කැලණිය ඒ වගේම රජරට ජයවර්ධනපුර රාගම වගේ වෛද්‍ය විද්‍යාලවලින් ඔවුන්ගේ ඒ ඉල්ලීම මම ඉදිරිපත් කරන එක මගේ පුද්ගලික මතය නෙමෙයි නමුත් මගේ වගකීමක් තියෙන මහජන නියෝජිතවරියක් හැටියට ඒ වගේම නිදහස් අධ්‍යාපනයේ ඉගෙනගත් කෙනෙක් හැටියට ඔවුන්ගේ ඉල්ලීම මේ ප්‍රශ්නය විසඳලා දෙන්න කියලා විශේෂයෙන්ම ඔවුන් ඔවුන්ගේ මතය තමයි මෙය රජයට අරගෙන අර රාගම වෛද්‍ය පීඨය වගේ රජයට අරගෙන ප්‍රශ්නේ විසඳන්න කියලා ඒ ඔවුන්ගේ ඉල්ලීම මම මේ අවස්ථාවේදී ඉදිරිපත් කරනවා ඒක මගේ පුද්ගලික මතය නොවේ කියන බවත් අපි මතක් කරන්න ඕන විශේෂයෙන්ම මම හිතනවා අර සයිටම් ආයතනයේ අපි කතා කරනවා ඒ ආරම්භ වෙච්ච විදිය හි පුහුණුවේ ගුණාත්මක භාවය ඒව රජය විසින් නියාමනය කරන්න ඕන හැබැයි රජය අද අධ්‍යාපනය ගත්තත් අද රජයේ පාසල් වගේම අද තියෙන පුද්ගලික පාස ජාත්‍යන්තර පාස ඇති මේ රජයේ අද පෞද්ගලික අධ්‍යාපනය ප්‍රතිපත්තියක් හැටියට පිළි අරගෙන මේ රජය විතරක් නේ පවතිච්ච රජයන් පෞද්ගලික අධ්‍යාපනය ශක්තිමත් කරන්නට නියාමනය කරන්න විවිධ පියවර අරගෙන තියෙන තේ නිසා මේ සයිටම් ඒ දරුවන්ටත් හැබැයි මම විශ්වාස කරන තරඟ විභාගයක් තියලා ඒ ගුණාත්මක භාවය තහවුරු කර ගැනීම වැදගත් වෙනවා අපි අධිකරණ නියෝගයට අපි හිසනවා අධිකරණ නියෝගය පිළිගන්න නමුත් මෙහි ගුණාත්මක භාවය පවත්වා ගැනීම වැදගත් වෙනවා අපිට දරුවෙක් ඉගෙන ගන්න එක නවත්තන්න බෑ විශේෂයෙන් මේ අධ්‍යාපන ක්‍රමයේ තියෙනවා වැරදි විශේෂයෙන් මේ දිස්ත්‍රික් අර දිස්ත්‍රික් ලකුණු පදනම තුල සමහර දිස්ත්‍රික්ක වල ඉන්න දක්ෂ දරුවන්ට මේ ලකුණු ක්‍රමය නිසා අසාධාරණකම් සිදු වෙන. ඒතරේ මේ වගේ දරුවන්ටත් ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු කර ගැනීම සඳහා අපි අවස්ථාව සලසනවා. මොකද අද විදේශගත වෙලා දරුවන්ට වෛද්‍ය විද්‍යාලයට යන එක තහනම් වෙලා නැහැ. අද ඕනතරම් දරුවෝ විදේශගත වෙනවා. අර නේපාලයට, බංග්ලාදේශයට මොකද එක්සත් රාජධානී ඔස්ට්‍රේලියාව වගේ රටවලට ගිහිලා දරුවන්ට ඉගෙන ගන්න බැහැ විශාල මිල මුදලක් යනවා. ඒ නිසා මේ ළඟපාත තියෙන රටවලට ගිහිල්ලා ඔවුන් අධ්‍යාපනය ලැබලා වෛද්‍ය උපාධිය ලැබලා ලංකාවට ඇවිල්ලා X16 විභාගේ පාස් වෙලා වෛද්‍යවරුන් හැටියට කටයුතු කරන නිසා මොන හැම දරුවෙකුටම දක්ෂ දරුවන්ට ඉගෙන ගන්න අවස්ථාව අපි ලබලා දෙන්න. හැබැයි අද සමාජයේ තියෙන ආකල්පවල ගැටලුවක්. අද හැම අම්මා කෙනෙකුට තාත්තා කෙනෙකුට අවශ්‍ය වෙන තමුන්ගේ දරුවා වෛද්‍යවරයෙක් කරන්න. එහෙම නැත්නම් ඉංජිනේරුවරයෙක්. එහෙම නැත්නම් ඒ වගේ වෘත්තීය වේදියෙක් කරන්න. ඒ නිසා මේ ආකල්පවලත් අපි වෙනසක් ඇති කරන හැමෝටම සම වැටුප් ලැබෙන හැමෝටම ජීවන මට්ටම උසස් ජීවන මට්ටමක් අපි ලබා දෙනවා නම් මේ තියෙන තරඟකාරීත්වය අඩු වෙනවා. ඒ වගේම තමයි අද ලෝකේ රැකියා වෙළඳපොළට සරිලන දරුවෝ බිහි වෙන්නේ නැහැ. අද රැකියා වෙළඳ අද ඒ ලෙවල් කරලා ළමයි වැඩිපුරම විශ්වවිද්‍යාලය යන්නේ මොකටද? කලා විෂයන්ට. කලා උපාධිය අරගෙන එන දරුවන්ට අද රැකියා වෙළඳපොළේ ඉල්ලුමක් නැහැ. ඒ නිසා අද මේ අධ්‍යාපන ක්‍රමයේ තියෙන විශාල වෙනස. මේ අධ්‍යාපන ක්‍රමය යුගයට ගැලපෙන විදිහට වෙනස් වෙන්න ඕන. ඒ වගේම තමයි අද අධ්‍යාපනය හරහා බිහි වෙන්නේ ලකුණු ගන්න දරුවෝ. අද ජීවත් වෙන්න කුසලතා තියෙන ජීවිතේ පරදිනකොට කඩා වැටෙන සමාජයක් අද තියෙන. ඒ නිසා මේ අද සමාජයේ සමස්ත පරිහානියක් තියෙනවා. ඒ වගේම තමයි
අර ඇමතුමේ තව විනාඩි දෙකක් තිබෙනවා.
ඒ වගේම තමයි විශේෂයෙන් මතක් කරන ඕන. ඒ ගැන මම ඊට වඩා කතා කරන්නේ නැහැ. මම විශේෂයෙන් මේ වෙලාවේදී මතක් කරන්න ඕන මම කලින් කතාවෙදි කිව්වා විශේෂයෙන්ම ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ වරිය හරි වරයා හරි පත් වෙන්නේ මේ වසංගත රෝග ඒකකයේ සේවය කරලා පුහුණුව ලැබිච්ච විශේෂඥ වෛද්‍යවරයෙක් මේ සඳහා කැබිනට් අනුමැතියකුත් දීලා තියෙනවා. එහි ඒට පත් කරන්න ඕන ඒ විශේෂඥ දැනුම තියෙන කෙනෙක් කියලා. හැබැයි අපි දන්නවා මේ ළඟදී වෙනත් කෙනෙක්ව පත් කරලා තියෙන පරිපාලන ක්ෂේත්‍රයේ විශේෂඥ පුහුණුව ලැබපු කෙනෙක්. අපි දැක්ක ඩෙංගු මර්ධන ඒකකය ඒ ප්‍රධාන නිලධාරිය හැටියට ඩෙංගු පුහුණු කෙනෙක් නෙමෙයි පරිපාලන වෛද්‍ය ඒකකයේ කෙනෙක් දාලා අද රට පුරාම අද ඩෙංගු රෝගය මර්ධනය කරගන්න බැරි තරමට ප්‍රචලිත වෙලා තියෙනවා. මේ වසංගත රෝග විද්‍යාඥ තනතුර කියන එක රටට වැදගත් තනතුර. මේ 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 ඒකකයේ ආරහාද රටට ලබා දීපු ජයග්‍රහණ රාශියක් තියෙනවා. පොලියෝ රෝගය තුරන් කරන්න, නවජන්ම පිටකැස්ම තුරන් කරන්න, ඒ වගේම බෝවන රෝග වළක්වා ගන්න විශාල සේවාවක් කරව එන්නත් ටික ලබාගෙන එන්නත් වලින් බෝවන ලෙඩ ටික මර්ධනය කරන විශාල කාර්යභාරයක් කරන මේ තනතුරට පත් වෙන්න ඕන ප්‍රජා වෛද්‍ය විශේෂඥ වරේක් හෝ වරියක් කියනවා. මම නැවත නැවත තහවුරු කරලා තිනා මේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ වරුන්ට පත් කරන්න ඕන ඔවුන්ගේ තනතුරු ටික ඔවුන්ට ලබා දෙන්න කියන ඉල්ලීම මම මේ අවස්ථාවේ කරනවා. මම ඒ වගේම මේ ගැන ගරු ඇමතුමාගේ අවධානය යොමු කරන්න කියන ඉල්ලීමත් කරනවා. ඒ වගේම තමයි සීදුව රෝහල
සීදුව රෝහල කියලා කියන්නේ අපේ ආසනෙට තියෙන එකම රෝහල විජේ කුමාරතුංග මැතිතුමා සිහිපත් කරමින් එදා ගරු සුනන්ද පියතුමාගේ යෝජනාවක් අනුව ජේරාජ ඇමතිතුමත් මැදිහත් වෙලා ආරම්භ කරපු මේ රෝහල අංග සම්පූර්ණ රෝහලක් හැටියට මේ ප්‍රදේශයට දියුණු කරලා දෙන්න කියන ඉල්ලීමක් කරමින් මම මගේ වචන අවසන් කරනවා.
ස්තුතියි. මේ ළඟට ගරු අර්ෂද සිල්වා නියෝජ්‍ය ඇමතිතුමා, ඊට කලින් ගරු ආනන්ද කුමාර සිරිමන්තුමා මුලසන ගන්නවා.
ගරු මුලාසුනාරුවර මන්ත්‍රීතුමනි, මට මේ විනාඩි 3-4ක් ලබා දීම සම්බන්ධව ඔබතුමාට ඉස්සෙල්ලාම ස්තුතිවන්ත වෙනවා. අවුරුදු ගානකට පස්සේ අපේ රටේ සල්ලි තියෙන මිනිස්සුන්ට පමණක් ගන්න පුළුවන් වෙච්ච හොඳ බෙහෙත් අද සාමාන්‍ය මිනිස්සුන්ට ගන්න පුළුවන් අවස්ථාවක් ගරු රාජිත සේනාරත්න ඇමතිතුමාගේ අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වෙන මේ ජාතික ඖෂධ නියාමන කොමිසම් අධිකාරිය මගින් අපේ සාමාන්‍ය ජනතාවට ලබා දීලා තියෙනවා. මම හිතන්නේ ඒක ඉතාමත්ම වැදගත් දෙයක්. මේ සේනක බිබිලේ ප්‍රතිපත්තියට ප්‍රකාරව ගරු ඇමතිතුමා මේ දිනසීයේ වැඩපිළිවෙල ඇතුලේ එදා මෙතන පාර්ලිමේන්තුවේ කතා කරපු වෙලාවේ මම නැගිටලා කිව්වා, ගරු ඇමතිතුමා, ඔබතුමා කරන්නේ මේ පාර්ලිමේන්තුවේ ඇමතිවරයෙක් කරන වැඩකට වඩා බෞද්ධයෙක් හැටියට මම දකින්නේ මහා ලොකු පිනක් කියලා. මොකද අපේ මිනිස්සුන්ට බෙහෙත් නැතුව, ඒවා ගන්න මිල මුදල් නැතුව, අවාසනාවට මිය යදින අවස්ථා, එහෙමත් නැත්නම් රෝගාතුර භාවය වැඩි වෙන අවස්ථා එහෙමටයි. දැන් මෙතනදී බොහෝ දෙනා කතා කරා එතුමත් සමග සම්බන්ධ වෙලා ලංකාවේ දැනට දිස්ත්‍රික්ක 6ක ජීවත් වෙන 155ක ජනතාවට අපිට පුළුවන් වෙලා තියෙනවා නොමිලේ හදිසි ප්‍රතිකාර ලබා ගන්න ඇම්බියුලන්ස් රථයක් 1990 සුවසැරිය මගින් ලබා දෙන. දැන් මංගාව තියෙනවා ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, ඊයේ කෝල් ඇවිල්ලා තියෙනවා 868. ඒ කෝල් 868ෙන් ඇම්බියුලන්ස් 108ක් ඇරලා තියෙනවා ඉස්පිරිතාලවලට මේ පුද්ගලයන්ව අරගෙන. ඒ කෝල් එක දීපු වෙලාවෙ ඉඳන් ඒ තත්ත්වයටපත් වෙච්ච පුද්ගලයාගාවට ඇම්බියුලන්ස් එක එන්න ගිහිලා තියෙන විනාඩි 12යි තප්පර 10යි. මම කියන්න උත්සාහ කරන්නේ බොහෝ වෙලාවට විපක්ෂය විසින් නොයෙකුත් දේවල් විවේචනය කරනවා. නමුත් කරපු හොඳ වැඩ එකක්වත් ගැන කවුරුත් කතා කරන්නේ නැහැ ගරු විමල් වීරවංශ මන්ත්‍රීතුමනි. ඒක තමයි අපේ දැන් වෙනකොට මං හිතන්නේ හොඳ දේවල් ගැන හොඳ කියන්න කුහක වෙන්න හොඳ නැහැ කියන එක තමයි මම මේ අවස්ථාවේදී කියන්නේ. දැන් බලන්න අපේ මහාචාර්ය අසිත ද සිල්වා මහත්තයා ඉන්නවා. එතුමා මම පොඩි දවස් ඉඳන් දන්නවා, ඉතාමත්ම ක්‍රියාශීලී පුද්ගලයෙක්. එතුමාට පුළුවන් වෙලා තියෙනවා මේ අපි කරන්න ඕනේ කියලා කියපු දේ ඇත්ත වශයෙන්ම කරන්න. බොහෝ නිලධාරීන්ට බැරි වෙන්නේ අර ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්න. ඉම්ප්ලිමෙන්ටේෂන් ප්‍රශ්න තමයි තියෙන්නේ. දැන් මට මතකයි මේ ඉම්ප්ලිමෙන්ටේෂන් එක කරන්න එනකොට බොහෝ දෙනා විවේචනය කරා. බොහෝ දෙනා කිව්වා මේක කරන්න බෑ, මේක කරොත් එහෙම මිනිස්සුන්ට බෙහෙත් ගන්න වෙන්නේ නැහැ. මම එතුමට කතා කරා. එතුමට කතා කරා මොකද මාව හම්බ වෙන්න ආවා මේ තානාපතිවරු. ඔවුන්ගේ රටවල් වලින් ගෙන ආපු ආයෝජන තියෙනවා. ඒ නිසා මේ සමහර වෙලාවට කොම්පැනි වහන්න වෙයි කියලා. මම එතුමට කතා කළා, මං කිව්වා අසිත මහාචාර්යතුමා, මේ ඔයා කරන්න යන්නේ මහා මේ වැරදි වැඩක්නේ. බලන්නකෝ මේක කරොත් එහෙම මේ කට්ටිය ආයෝජන නැති වෙලා මිනිසුන්ට බෙහෙත් නැති වෙනවායි කියලා. එතකොට එතුමා කිව්වා එහෙම වෙන්නේ නැහැ. මේ හර්ෂ එහෙම වෙන්නේ නැහැ. බලන්න මට මාස 3ක් දෙන්න මේ වැඩේ හරියටම සිද්ධ වෙනවා කියලා. මම දැන් එතුමාගෙන් අද ඇහුවා එහෙම ප්‍රශ්නයක් තියෙනවද කියලා. එතුමා මට කිව්වා එහෙම කිසිම ප්‍රශ්නයක් නැහැ කියලා. ඒ සියලු බෙහෙත් ටික කාලයකට පොඩි ගැටලුවක් තිබ්බා, සමහර ඒවා තිබුණ නැහැ. එතුමා දැන් කියනවා ඒ සියලු බෙහෙත් වර්ග තියෙනවා කියලා. මේ ළඟදි දවසක් මේ පනත ගෙනාවයින් පස්සේ තිමිරිගස්සාවේ ෆාමසියට මං ගිහිල්ලා මං ඇහුවා, මල්ලි දැන් මේ පැනඩෝල් පෙත්ත කීරද දැන් ඔයා විකුණන්නේ කියලා. එතකොට මේ මං ඇහුවා පැනඩෝල් පෙට්ටිය කීරද විකුණන්නේ කියලා. එතකොට ඒ මල්ලි මට කිව්වා මේ පෙත්ත මේ 1:10 තමයි විකුණන්නේ කියලා. දැන් මේ 1:30 විකුණන්නේ කියලා. දැන් මං ඇහුවා පැනඩෝල් පෙත්ත 1:30 විකුණන්න කීරද වික්කේ කියලා. එතකොට එතුමා කිව්වා මන්ත්‍රීතුමා අපි මේක වික්කේ රුපියල් 3ට කියලා. හරිද? එතකොට රුපියල් 3 ඉඳලා 1.30ට අඩු කරලා තියෙනවා. ඒකේ ඒකේ ප්‍රතිශතයක් හැටියට බැලුවොත් 157කින් අඩු කරලා තියෙනවා. දැන් මේක කොහොමද වුනේ? දැන් මම මේ විවෘත ආර්ථිකය විශ්වාස කරන පුද්ගලයෙක්. නමුත් මේ විවෘත ආර්ථිකය ඇතුලේ අපිට අවස්ථාව ලබා දෙන්න බෑ සියලු දෙනාට ජනතාව ගසා ගන්න. මේ කියන මේ සුපර් ප්‍රොෆිට් හදන්න දෙන්න බෑ. එතකට ඒකට එක්කෝ අපිට තියෙන්න ඕනේ තරඟකාරී ක්‍රමවේදයක්. එහෙමත් නැත්නම් මේ වගේ බෙහෙත්වල ඒ වගේම තරඟකාරී ක්‍රමයක් හඳුන්වා දෙන්න බැරි නිසා නියාමනයක් තියෙන්න ඕනේ. මේ නියාමනයේ ඇතුලේ තමයි අපේ මේ නිදහස් වෙළඳපොළ ක්‍රියාත්මක වෙන්නේ. දැන් සේනක බිබිලේ මේ මහාචාර්යතුමාගේ කාලේ මේ ලංකාවේ ක්‍රියාත්මක වුණේ මේ අද ක්‍රියාත්මක වෙන ආර්ථික ක්‍රියාදාමය නෙමෙයි. එදා තිබුණේ රජය විසින් සියලු දේ සැපය යුතුයි කියන ඒ මතය තිබුණේ. එතනදි තමයි එතුමා කිව්වේ මේ බෙහෙත් වර්ග රජයේ ආයතන වලින් පමණක්ම නිෂ්පාදනය කරලා ජනතාවට ලබා දෙන්න ඕනේ කියලා. අද එහෙම වෙන්නේ නැහැ. අද අපිට පුළුවන් වෙන්න ඕනේ මේ නියාමන ක්‍රමවේදය ඇතුලේ ජනතාවගේ අවශ්‍යතාවයන් සඳහා මේ affordable, safe and effective. ඒ කියන්නේ ජනතාවට ගන්න මිල මුදල් තියෙන්න ඕනේ. ඒකට ඒ යම්කිසි සාධාරණ මිලක් තියෙන්න ඕනේ. ඒක ආරක්ෂා සහගත වෙන්න ඕනේ. සහ ඒක ක්‍රියාකාරී වෙන්න ඕනේ. මොකද සමහර වෙලාවට අඩු මිලට බෙහෙතක් විකුණලා ඒක අන්සේෆ් නම් එහෙමත් නැත්නම් ඒක ආරක්ෂා සහිත නැත්නම් එහෙමත් නැත්නම් ඒක ඉෆෙක්ටිව් නැත්නම් ක්‍රියාශීලී නැත්නම් එහෙමනම් අපිට මේ බොරුවක් තමයි කරන්නේ. කොච්චර අඩුපිලි අඩු ගානට පැරසිටමෝල් හරි මොනවාද ඒකට කියන්නේ මේ 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 පැනඩෝල් අයිබුප්‍රොෆින් ඇනල්ජෙසික්ස් නේ ඒවා ගත්තට ඒකෙන් අපිට උණ අඩු වෙන්නේ නැත්නම් ඇඟට පත රිදෙන එක අඩු වෙන්නේ නැත්නම් එහෙමනම් මේක මහා ලොකු බොරුවක් කරලා තියෙනවා. ඒ නිසා මම විශ්වාස කරන්නේ මේ රෙගියුලේෂන් එක හරියට ගන්න ඕනේ. නියාමනය හරියට ගන්න. මේවා ටෙස්ට් කරන්න පුළුවන් වෙනවා. මම දන්නේ නැහැ දැන් වෙනකොට මේ බෙහෙත් ටෙස්ට් කරන්න ක්‍රමවේදයක් දැනට තියෙනවද කියලා. නැත්නම් මං හිතන්නේ වහා මේ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙලා ඒ ටෙස්ටිං කරන්න ඕනේ. එහෙම නැත්නම් එහෙම අපිට මේ එදා රාජිත ඇමතුමා බලාපොරොත්තු වෙච්ච අද මුළු රටම අගය කරන සේනක විබිලේ මහාචාර්යතුමාගේ ඒ ඒ ඒ ඒ දර්ශනය අනුව අපි මේ ගත්ත ක්‍රියාමාර්ගය සාර්ථක වීම පිළිබඳව ගැටලු ඉස්සරහට එයි. එහෙම වුණේ නැත්නම් ඉතින් මං හිතන්නේ ඒක එහෙම වෙන්න ඕනේ. මට මේ ඉතාමත් කෙටි කාලයයි ලබා දුන්නේ. මේ රජය විසින් කරපු හොඳ දේවල් අතරේ මේ ඉතාමත්ම හොඳ දෙයක් හැටියට ගරු ඇමතුමාටත් මේ ඊළඟට මහාචාර්ය අසිත සිල්වා ඇතුළු ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සියලුම මහත්වරුන්ටත් ස්තුතිවන්ත වෙමින් මගේ වචන ස්වල්ප අවසන් කරන බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි. ගරු විමල් වීරවංශ මහතුමා ඔබතුමාගේ විනාඩි 15යි. ගරු මූලස්නාරූඪ මන්ත්‍රීතුමනි ඉතාම ස්තුතිවන්ත වෙනවා මේ වැදගත් විවාදයට සහභාගී වෙන්න ඖෂධ නියාමන අධිකාරි පනත පිළිබඳව ආශ්‍රිතව මේ විවාදයට සහභාගී වෙන්න අවස්ථාව ලැබීම පිළිබඳව අපි කවුරුත් දන්නවා ගරු සෞඛ්‍ය ඇමතුමාත් මේ අවස්ථාවේ මේ සභාවේ රැඳී සිටින වෙලාවේ අද අපේ රටේ මේ විෂයට අදාළව සාකච්ඡාවට ලක්වෙන ප්‍රධානතම හා ප්‍රමුඛතම ප්‍රශ්නය බවට පත්වී තිබෙනවා සයිටම් නමින් ක්‍රියාත්මක පෞද්ගලික වෛද්‍ය විශ්වවිද්‍යාලය පිළිබඳ විවාදය. ගරු මූලස්නාරූඪ මන්ත්‍රීතුමනි අපි කවුරුත් දන්නවා මේ සයිටම් නමින් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක් ආරම්භ වෙන්න කටයුතු ආරම්භ වෙලා තිබෙන්නේ මීට කාලයකට පෙර. නමුත් ඒ උත්සාහය දිගින් දිගටම විවෘත වුණා. වෛද්‍ය සභාව ශ්‍රී ලංකා වෛද්‍ය සභාව ඒ පෞද්ගලික විශ්වවිද්‍යාලයේ තිබෙන ප්‍රමිතිය පිළිබඳව සෑහීමකටපත් නොවන බව ඒ ස්ථාවරයේ දිගින් දිගටම පිහිටා කටයුතු කිරීම නිසා අපි කාටවත් චෝදනා කරන්න පුළුවන් කමක් නැහැ. වෛද්‍ය සභාව කිසියම් පෞද්ගලිකව වෙනත් පටුකාරණයක් මත ඒ සයිටම් විශ්වවිද්‍යාලයේ ප්‍රමිතිය පිළිබඳ ප්‍රශ්නය නැති ප්‍රශ්නයක් මතු කළා කියලා. මම හිතන්නේ ආණ්ඩු පක්ෂයේවත් විරුද්ධ පක්ෂයේවත් අපි කවුරුත් ඒ චෝදනාව මතු කරන්නේ නැහැ. අපට මතකයි 2012 අගෝස්තු මාසේ 31 වෙනිදා සාමාන්‍යයෙන් වෙන්නේ වෛද්‍ය ආඥා පනති 19 වෙනි වගන්තියට අනුව ඒ වෛද්‍ය සභාව නිර්දේශ කරනවා ඒ විෂය භාර අමාත්‍යතුමාට ඒ අදාළ විශ්වවිද්‍යාලයේ ප්‍රමිතිය පිළිබඳව සෑහීමකට පත් වෙනවද නැද්ද කියලා ඒ වෛද්‍ය සභාව විසින් ඉදිරිපත් කරන මතය තමයි අමාත්‍යවරයා විසින් තමන්ගේ මතය හැටියට ඉදිරිපත් කරන්න බැඳීමක් ඇති වී තිබෙන්නේ. ඒ අනුව තමයි 2012 අගෝස්තු 31 වෙනිදා ඒ වෛද්‍ය සභාව එවකට තිබිච්ච වෛද්‍ය සභාව මේ සයිටම් විශ්වවිද්‍යාලය පිළිබඳ තමන්ගේ මතය ප්‍රමිතිය පිළිබඳව සෑහීමකට පත්වන්නේ නැහැ කියන මතය ගෙනාවට පස්සේ ඒවකට හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා වර්තමාන ජනාධිපතිවරයා තම ඒ මතය ලිඛිතව දැන්වුවේ සයිටම් විශ්වවිද්‍යාලයට ඒ අදාළ බලධාරීන්ට තමන් මේහි ප්‍රමිතිය පිළිබඳව සෑහීමකට පත්වෙන්නේ නැහැ කියලා. ඉතින් එහෙම පූර්වාදර්ශයක් තිබියදී මේ වෛද්‍ය සභාව දිගින් දිගට මේ ස්ථාවරයේ සිටියේදී මේ ප්‍රශ්නය අධිකරණයේ හමුවට ගෙන යනවා. අධිකරණයේ හමුවට ගෙන යද්දී ඒ විෂය භාර අමාත්‍යතුමා වෛද්‍ය සභාවේ මතය වෙනුවෙන් පෙනී සිටිනවා වෙනුවට මතයක් ඉදිරිපත් නොකරන තත්වයක පීඨා කටයුතු කරනවා. ඒ ඉදිරිපත් වෙච්ච සීමා සහිත කරුණු මත පදනන්ව අධිකරණය තීන්දුවක් දෙනවා මේ සයිටම් විශ්වවිද්‍යාලයට අවශ්‍ය උපාධිය ලබාගෙන ඒ අයගේ උපාධිය පිළිගැනීම පිළිබඳ තීන්දුවක් ලබා දෙනවා. ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, සාමාන්‍යයෙන් ඉංජිනේරුවෙක් නිර්මාණය වෙනකොට වෛද්‍යවරයෙක් නිර්මාණය වෙනකොට අපි දන්නවා ඉන්දියාව වගේ රටවල් වල සාමාන්‍යයෙන් අපි කවුරුත් දන්නවා B grade එකේ උපාධි දෙනවා. ඒ B grade එකේ උපාධි දෙන ඉංජිනේරුවෝ සමහර වෙලාවට මැදපෙරදිග රටවල් වෙනත් රටවල් වල රැකියා බලාගෙන යනවා. නමුත් අපේ රටේ තාක්ෂණ ඩිප්ලෝමාවක් තිබෙන දරුවෙකුට තියෙන අවබෝධයවත් මේ ඉන්දියාවේ B grade ඉංජිනේරුවට නැති කියන එක අද අපි කවුරුත් අත්දැකීමෙන් අවබෝධ කරගෙන තියෙන ඇත්තක්. යම් කිසි උපාධි සහතිකයක් කෙනෙකුට ලැබුණට ඒ උපාධි සහතිකයෙන් අපිට පැහැදිලි වෙන්න ඕන, පිළිගැනීමක් තියෙන්න ඕන, ඒ විෂය පිළිබඳව කිසියම් මේ උපාධි සහතිකයෙන් පෙන්නුම් කරන අවබෝධය හා දැනුම ඒ පුද්ගලයාට තියෙනවයි කියලා. එහෙම නැත්නම් ඒකේ ප්‍රමිතිය පිළිබඳ ප්‍රශ්නයක් තිබෙනවා නම් වෛද්‍යවරයෙක් ගනුදුනු කරන්නේ රෝගීන් එක්ක, ඉංජිනේරුවෙක් ගනුදුනු කරන්නේ ඉඳිකිරීම් එක්ක පාලං හැදෙන්නේ, මේවා ඒ ප්‍රමිතිය පිළිබඳ ප්‍රශ්නවලට මුහුණ දෙන්න වෙනවා. දැන් මම මෙතෙන්දී ඉන්නේ ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, අපි කවුරුත් කැමති වුණත් නැතත් අද පිළිගන්න වෙලා තියෙනවා පිටරට සම විශ්වවිද්‍යාලවලට ගිහිල්ලා අපේ දරුවෝ මුදල් හදල් තියෙන සමාජ කොටස්වල දරුවෝ රටේ වෛද්‍ය රජයේ විශ්වවිද්‍යාලවලට යන්න පුළුවන්කම නොලැබිච්ච දරුවෝ, උසස් පෙළ සමත් දරුවෝ, මුදල් හදල් තියෙන අයගේ පවුල්වල දරුවෝ ගිහිල්ලා ඒ වෛද්‍ය උපාධිය අරගෙන එනවා. ඇට් 16 කියන විභාගය කරලා මේ රටේ වෛද්‍යවරු හැටියට ක්‍රියාත්මක වෙනවා. මට මතකයි පහුගිය යුද්ධ තියෙන කාලේ බොහෝ දුෂ්කර ප්‍රදේශවල ඒ ඇට් 16 විභාගයේ සමත් වෙච්ච වෛද්‍යවරු සමහරලාට යුද ගැටුම් බහුලව තිබිච්ච ප්‍රදේශවලත් සේවය කරපු අවස්ථා අපි අත්දැකලා තියෙනවා. දැන් අපි කැමති උනත් නැතත් අපි ඒක දැන් පිළි අරගෙන ඉවරයි. ඒ නිසා තමයි ඒකට ක්‍රමවේදයක් හදලා තියෙන්නේ ඇට් 16 විභාගයේ හරහා වුන් එන්න ඕනේ කියලා. නමුත් මේකට ක්‍රමවේදයක් ඇත්තටම අද නැහැ. මෙතන තියෙන බරපතලම ප්‍රශ්නේ තමයි නිදහස් අධ්‍යාපනයේ යටතේ රජයේ විශ්වවිද්‍යාලයකට ගිහිල්ලා වෛද්‍ය උපාධිය ලබන දරුවත් සහ උසස් පෙළ සමත් වීමේදී රජයේ විශ්වවිද්‍යාලයට ගිය දරුවා තරම්ම සුසුකම් නැති, මම කියන්නේ නැත්තටම නැති කියලා. එහෙත් එපමණට නැති දරුවා මුදල් වියදම් කරලා මේ සයිටම් විශ්වවිද්‍යාලයෙන් උපාධිය අරගෙන උපාධියක් සමාන තත්ත්වෙලා එක මේ ශ්‍රී ලංකාව තුල අපි පිළිගන්න යනවා. ඇත්තටම වෙනවනම් වෙන්න ඕනේ. දැන් මේක හදන්නේ මොකටද? අපේ තර්කය තමයි අපේ රටේ විශාල දරු ප්‍රමාණයක් පිටරට ගිහිල්ලා මේ උපාධිය අරගෙන එනවා. ඒකෙන් රටේ සල්ලි විශාල ප්‍රමාණයක් පිටරටට යනවා. ඒකෙන් වෙන්නේ විශාල පාඩුවක්. ඉතින් ඇයි මේ රටේම ඒ හැකියාව තියෙන අයට මේ රටේම ඒ උපාධිය ලබා ගන්න පෞද්ගලික විශ්වවිද්‍යාලයක් ඇති වුණාම මොකද්ද තියෙන වරද? ඕක තමයි අපෙන් මතු කරන ජනප්‍රිය ප්‍රශ්නේ. ඉතින් ඒකනම් ඇත්ත හේතුව මේ සයිටම් විශ්වවිද්‍යාලයෙන් ලැබෙන උපාධිය සමාන වෙන්න ඕනේ ඒ පිළිගත් වෛද්‍ය සභාව පිළිගත් විදේශ විශ්වවිද්‍යාලයකින් උපාධිය අරගෙන එන ළමයාගේ තත්ත්වයට මිසක් රජයේ විශ්වවිද්‍යාලයකින් උපාධිය අරගෙන එන ළමයාගේ තත්ත්වයට නෙවෙයි. විදේශ විශ්වවිද්‍යාලයකින් උපාධිය ලබාගෙන එන දරුවා සමහරලාට සයිටම් විශ්වවිද්‍යාලයටත් වඩා ඉහළ ප්‍රමිතියක් තියෙන විශ්වවිද්‍යාලයකින් උපාධිය ලබාගෙන ආවත්
ඒ දරුවා මුහුණ දෙනවා ඇට් 16 කියන විභාගයට. ඒකෙන් සමත් වුණොත් තමයි ඒ දරුවා රැකියාව වෙළඳපොළට එන්නේ ශ්‍රී ලංකාව ඇතුලේ වෛද්‍යවරයෙක් විදියට. නැත්තම් ඒ දරුවට ඒ හැකියාව නැහැ. නමුත් මෙතන මේ පෞද්ගලික විශ්වවිද්‍යාලයක් ශ්‍රී ලංකාව තුල බිහි කිරීමෙන් වෛද්‍ය සභාවත් ප්‍රමිතිය පිළිබඳ සෑහීමකටපත් වෙන්නේ නැහැ. මොක වුණත් වෛද්‍ය සභාව සෑහීමකටපත් වෙන්න ඕනේ. අපි දන්නවා විදේශ විශ්වවිද්‍යාලත් ලංකාවේ වෛද්‍ය සභාවේ අනුමැතිය ගන්න එනවා. ඒ ආවට හැම විශ්වවිද්‍යාලයකටම වෛද්‍ය සභාව අනුමැතිය දෙන්නේ නැහැ. ඒ විශ්වවිද්‍යාලයේ ප්‍රමිතිය පිළිබඳ යම්කිසි නිර්ණායක ප්‍රමාණයක් මත අධ්‍යයනයක් කරලා සෑහීමකටපත් වෙනවා නම් තමයි පිළිගත් විදේශ විශ්වවිද්‍යාලයක් හැටියට වෛද්‍ය සභාව පිළිගන්නේ. එහෙම විශ්වවිද්‍යාලයකින් උපාධිය ගත්තු දරුවෙකුට පමණයි ඇට් 16 විභාගය කරලා ලංකාවේ වෛද්‍යවරයෙක් බවට පත්වෙන්න ක්‍රියාත්මක වෙන්න පුළුවන්කම තියෙන්නේ. ඒ ක්‍රමවේදය සමහරලාට පනත සංශෝධනය කරන්න සිද්ධ වෙයි. පනතේ අවාංශයන් වගන්ති වෙනස් කරන්න සිද්ධ වෙයි. අපි දකින බරපතලම වරද තමයි විදේශ පිළිගත් විශ්වවිද්‍යාලයක ගිහිල්ලා උපාධිය ලබන දරුවෙකුගේ තත්වයට සමාන තත්වයේ දරුවෙක් බවට සයිටම් විශ්වවිද්‍යාලයේ දරුවාපත් නොකොට නිදහස් අධ්‍යාපනයටදී රජයේ විශ්වවිද්‍යාලයකින් MBBS උපාධිය ලබන දරුවා හා සමාන තත්වයකට සයිටම් විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන දරුවා ගෙනීම සයිටම් MBBS සයිටම් කියන උපාධියක් දෙන තත්වයකට ගෙනීම මේක වැරදි. මේක තමයි මෙතන තියෙන ප්‍රධානතම අවුල. ඒක විසින් තමයි මේ විශාල විවාදයක් ඇති වෙලා තිබෙන්නේ. මම අහගෙනයි දැන් මම මට මතකයි මම පාසල් යන කාලේ මම මුලින්ම කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ පීඨයට අඩිය තිබ්බේ හාහාපුරා කියලා සීමා විතරණ සහෝදරයාගේ දේහය බලන්න. ඒ වෙලාවේ මට මතකයි අශ්‍රොෆ් ප්‍රමතිතුමා ඒ කාලේ පක්ෂ නායකයෙක් එතුමා ඇවිල්ලා හිටියා. රාජිත සේනාරත්න එතුමත් මට කැහැටියට ඒ කාලේ මන්ත්‍රීවරයෙක් නෙවෙයි මගේ මතක හැටියට මෙතුමත් එතන හිටියා. මම එතකොට පාසල් ශිෂ්‍යයෙක්. ඒ පෙළපාලිය මමත් පොඩි එකෙක් හැටියට ගියා. මේ රටේ ශිෂ්‍ය ව්‍යාපාරයේ ඇට මිදුළු වලට වැදිච්ච ප්‍රශ්නයක් තියෙනවා රාජිත ඇමතුමනි. ඒ තමයි පෞද්ගලික වෛද්‍ය විද්‍යාල කියන එක මේ සාමාන්‍ය අනෙක් විෂයන් වලට එන පෞද්ගලික අධ්‍යාපනය වගේ නෙවෙයි. ඒක ශිෂ්‍ය ව්‍යාපාරයේ ඇට මිදුළු වලට කාන්දු වෙච්ච ප්‍රශ්නයක්. ත්‍රිමා විතරණලගේ මලමිනි මතක් වෙන්නේ මේ වෙනත් පෞද්ගලික විශ්වවිද්‍යාලයක් කෙනෙකුට අපි කැමති උනන් නැතත් ඒ ශිෂ්‍යයාගේ මානසිකත්වය අපි පිළිගන්න ඕන. ඔබතුමාත් ඒ කාලේ ශිෂ්‍ය ව්‍යාපාරයේ සටන් වලට උදව් ධනාත්මකව සහභාගී වුණා. එතකොට එහෙම අතීතයක් එක්ක මේ ශිෂ්‍ය પરම්පරාව ගොඩනැගින්නේ. අපි කැමති උනන් නැතත් ඒක අපි පිළිගන්න ඕන. ඒ ආවේගය ඒ හැඟීම අපි තේරුම් ගන්න ඕන. ත්‍රිමා විතරණලා ජීවිත පුදලා මේ එදා රාගම වෛද්‍ය පීඨයේ නතර කරගත්තා. අපට මේක නතර කරගන්න බැරි වුණොත් ඒක මහා අවමානයක් හැටියට හිතන මානසිකත්වයක් මේ දරුව තුල වැඩෙනවා. ඒක අපිට කියන්න බෑ. ඒක දේශපාලනිකව හෙලා දැක්කට විතරක් වැඩක් වෙන්නේ නැහැ. ඒ නිසා මේක සංවේදී ප්‍රශ්නයක්. ඒ සංවේදී ප්‍රශ්නෙට ඉතාම සංවේදී ආකාරයෙන් විසඳුමක් හොයනවා වෙනුවට සමහරුන්ට ඕන මේක දේශපාලන ව්‍යාපෘතියක් කරගෙන මේක මේ 2020 බලය අල්ලන ව්‍යාපෘතියක් කරගන්න. එහෙම හැඟීමකින් නෙවෙයි මේ ප්‍රශ්නේ පිළිබඳව අපි ප්‍රවේශ වෙන්නේ. සයිටම් එකේ ඉගෙන ගන්නෙත් අපේ රටේ දරුවෝ, රජයේ නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙන ගන්නෙත් අපේ රටේ දරුවෝ. අර දරුවෝ ඔක්කොටම අපේ රජයේ විශ්වවිද්‍යාලවල ඉඩ තිබ්බනම් ඔය සයිටම් ඕන වෙන්නේ නැහැ. නැතිකම හන්ද තමයි ඔය ඒ අවකාශය පුරවන්න වෙනත් විකල්ප ඇවිල්ලා තියෙන්නේ. පිට රටවල් වල ගිහිල්ලා ඉගෙන ගන්න වෙලා තියෙන්නේ ඒ උපාධිය අරන් ඇට් 16 කරලා රැකියාව වෙළඳපොළට එන්න සිද්ධ වෙලා තියෙන්නේ ඒ නිසා. ඉතින් ඒක අපි තේරුම් ගන්න ගමන් අර මේ රටේ නිදහස් අධ්‍යාපනයේ වෛද්‍ය උපාධිය ලබන MBBS උපාධිය අරන් අපි තේරුම් ගන්න ඕන ගරු සෞඛ්‍ය ඇමතුමනි MBBS උපාධියට තියෙනවා ජාත්‍යන්තර පරිමාණයේ වැදගත්කමක්. එංගලන්තයේ වගේ රටවල් වලට ගියාම වෙනම විභාගයක් කරන්නේ නැහැ අපේ වෛද්‍යවරයෙක්ගේ සේවය ලබා ගන්න. මම දන්නේ නැහැ මෑත කාලේ කරනවද කියලා පහු කාලින අතීතයේ තිබුණේ නැහැ. සමහර රටවල් වල එහෙම කරන්නේ නැහැ. ඉතින් මේ උපාධියේ තියෙන අගය වැදගත්කමත් අපි ආරක්ෂා කරන්න ඕන. ඒ සියල්ලම සලකා බැලුවම මොකද්ද අපට එන්න පුළුවන් උත්තරය? මේක සමාන වෙන්න ඕන විදේශ රටක ගිහිල්ලා වෛද්‍ය උපාධිය අරගෙන එන දරුවාගේ තත්වයට මේක සමාන වෙන්න ඕන. එහෙම නැතුව නිදහස් අධ්‍යාපනයේ තුඩ MBBS උපාධිය ගන්න දරුවාගේ තත්වයට මේක සමාන කළ යුතු නැහැ. ඒක විසින් තමයි මේ විශාල වියවුල ඇති වෙන්නේ. ඒ එහෙම විකල්පයකට මේක ගෙනියන්න ඕන. එහෙම නැතුව අපි ඊටාම දැන් පහුගිය දවස්වල තමුන්වන්සලා ওই පිළිබඳව ආපු විරෝධතා ව්‍යාපාරයට මම දැක්ක අලුත්ම පොලිස් බලඇණියක් යොදවලා තිබුණා. STF එක. මොකද අර මූණු ආවරණය වෙන අමුතු විදිහේ හොම්බක් වගේ මූණකුත් දාගෙන බොහොම අපූරු මර්ධන බලයනියක් ඇවිල්ලා තිබුණා. ඉතින් මේ මර්ධන බලයනිය යොදවලා ඒ විදිහේ විශේෂ හමු පොලිස් ඒකක යොදවලා මේක මැඩ පවත්වන්න බෑනේ කියන්න එමුතුමා.
ඔබතුමා කරන යෝජනා බොහොම හොඳයි. ඕක අපිත් කරා. නමුත් 2010 අගෝස්තු මාසේ 9 වෙනිදා ලියනවා මේ මහාචාර්ය ලලිත මෙන්ඩිස් එවකට හිටපු මේ වෛද්‍ය සභාවේ සභාපතිනිය. මෙන්න මේ ලියුම. මේකෙන් තමයි මේ අර්බුදය ඇති වුණේ. It is the view of the SLMC based on legal opinion that Saitam cannot exist as the offshore campus of the NNSA, or Nizhny Novgorod State Academy, Russia, of the Russian Federation. It may, however, exist as a degree awarding institute referred to in the University Act, Section 25 and 70A, 70D of Part 9A, and also in the Medical Ordinance, Medical Amendment Act. මේ වෛද්‍ය සභාවම තමයි යෝජනා කරන්නේ මේක විදේශයේ එකකට සම්බන්ධ කරන්න එපා මේක ගේන ලංකාවේ මෙඩිකල් බෝඩින් ඉන්ස්ටිටියුට් එකක් කරන්න කියලා. මෙන්න මෙතනින් තමයි අර්බුදය ආරම්භ වෙන්නේ. ඒකට හේතු දක්වනවා එතුමිය ටෝටල් මෙඩිකල් ස්ටුඩන්ට්ස් ආ ශ්‍රී ලංකන්ස්. මේකේ ඉන්න ඔක්කොම කට්ටිය ශ්‍රී ලංකන්නේ. ඉන්ස්ටිටියුට් හැස් ටු ඉන්වෙස්ට් ඉට් ෆැසිලිටීස් ෆෝ ක්ලිනිකල් ට්‍රේනින්. මෙහෙම ක්ලිනිකල් ට්‍රේනින් වලට ඉන්වෙස්ට් කරන්න කියලා ඒගොල්ලෝ කියනවා. ලෝකල් ක්ලිනිකල් ට්‍රේනින් ඉස් මච් මෝර් රිලෙවන්ට් දෑන් ෆොරින් ක්ලිනිකල් ට්‍රේනින්. හරිනේ. මේ ක්ලිනිකල් ට්‍රේනින් එක හොඳයි. දෝසු ක්වොලිෆයි විල් නොට් හැව් ටු සිට් ෆෝ ද ඇක් 16. ඒගොල්ලොම තමයි මේ යෝජනා. මෙන්න මෙතනින් තමයි මේක හැරවෙන්නේ 2010.
මගේ
ඔබතුමා කියන එක හරි. ඔය 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 විසඳුම දෙනවා නම් ඔතන ප්‍රශ්නේ විසඳගත හැකි. විසඳගන්න බැරි වුණේ මේගොල්ලෝ මේ කරපු වැඩෙන්.
දැන් ගරු ඇමතුමා වෛද්‍ය සභාවේ හෝ වේවා වෙනත් කිසියම් ආකාරයක වෙනත් ආයතනයක හෝ වේවා ඉතිහාසයේ කිසියම් අවස්ථාවක ගනු ලැබූ නිගමනයක් ඒකේ වැරදි සාගත තත්වයක් තිබෙනවා නම් අපි ඒක නැවත සාකච්ඡා කරන්න ඕන.
ආවේ MBBS ශ්‍රී ලංකා දෙන්න මේගොල්ලන්ට දීලා. දීලා ඒක හිටපු මේ රජේ අපේ SBM ඇමතුමාගේ කාලේ ඒක පිළි අරගෙනත් දැන් ඒ වගේ ඒකට පිටරට උපාධි වල මේ ප්‍රමිතිය මේ කරගන්න විභාගයක් තියන්න පුළුවන්ද කියන නෛතික ප්‍රශ්නයක් එනවා.
ප්‍රශ්නේ තියෙන්නේ ගරු ඇමතුමනි මොන දේ පිළිගත්තත් වෛද්‍ය සභාව පිළිගන්නේ නැත්නම් මේකේ ප්‍රමිතිය පිළිබඳ ප්‍රශ්නය ගැන සෑහීමකටපත් වෙන්නේ නැත්නම් මේක කොහොමද ඉස්සරහට යන්නේ? ඒ ප්‍රශ්නේ තියාගෙන සයිටම් එකට පවතින්නත් බෑ. මේ ශිෂ්‍යෝන්ගේ මේ ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ. ඉතින් අපි කියන්නේ ප්‍රමිතිය කියන එක බලහත්කාරී බලයකින් ආරෝපණය කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒක සාධාරණ ප්‍රශ්නයක්. විශේෂයෙන්ම වෛද්‍යවරයෙකු නිර්මාණය කිරීමේදී ඒ උසස් ප්‍රමිතියක් සහිත පරිසරයක ඒ වෛද්‍යවරයා බිහිවීම ඉතාමත්ම වැදගත්. ඒක සංවේදී කාරණයක්. ඉතින් ඒක අධිකරණයේ බලපෑමක් තීන්දුවක් දුන්නු පමණින් ප්‍රමිතිය උසස් වෙන්නේ නැහැ. අධිකරණ තීන්දුව දීලා තියෙන්නේ ප්‍රමිතිය ගැනත් නෙවෙයි. අධිකරණ තීන්දුව 890 ප්‍රමිතිය දැන් හොඳයි කියලා කියන වෛද්‍ය සභාව බැඳිලත් නැහැ.
ඉතින් ඒ නිසා තව විනාඩි දෙකයි තියෙන්නේ.
ඉතින් ඒ නිසා අපි කියන්නේ මේ ප්‍රශ්නය දැන් අතීතයේ වෙච්ච දේවල් එක එකේ වැති. අතීතයට මේ ප්‍රශ්නේ නැවත ආපස්සට කතා කර කර ඉන්නේ නැතුව මේක දැන් මේ තියෙන ඇත්ත යථාර්ථයක් තියෙනවනේ. වෛද්‍යවරුන්ගේ විරෝධය අපි නොසලකා හරින්න බෑ. ශිෂ්‍ය ප්‍රජාවගේ විරුද්ධත්වය නොසලකා හරින්න බෑ. දැන් දේශපාලන පක්ෂ ඊළඟට වෙනත් වෘත්තීය සංගම් මේ හැමෝම අද මේ ප්‍රශ්නේ දිහා ප්‍රබල එකමුතුවකට එමින් ඉන්නවා. ඉතින් ඒ නිසා කරුණා කරලා මේක තවත් ත්‍රිමා විතරණලා නිර්මාණය වෙන මරුම් කන වාතාවරණයකට ගෙනියන්න උදව් වෙන්න එපා. සමහරුන්ට එහෙම ඕනකමක් ඇති ශිෂ්‍ය ව්‍යාපාරයේ බිල්ලක් කරගෙන ඒකෙන් තමන්ගේ රතුපාට කමිසේ තව ඝන රතුපාට බවට පත් කරගන්න. ඒකට ඒක නෙවෙයි අපි කියන්නේ. මේක විසඳන්න මේකට මේ දෙපාර්ශ්වයටම පිළිගත හැකි විසඳුමකට යන්න අතීතයේ කිසියම් ආයතනයක ගත්තු කිසියම් තීරණ මත ඒව මත මේක ආපස්සට යන්න බෑ කියලා හිතන්න ඕනේ නෑ. තමුන්නාන්සලා දැන් බලන්නකෝ මේ 3-2ක් තියෙන හින්දා තමුන්නාන්සලා හිතන නීති හදනවන්නේ දෙයි හාමුදුරුවනේ. ඒ තමුන්නාන්සලට දැන් අදරෑ නින්දට යනකොට මොකක් හරි නීතියක් හදන්න ඕනේ කියලා හිතුනොත් හෙට උදේ ගේනවනේ. ඉතින් එහෙව් එකේ මේ ප්‍රශ්නේ විසඳන්න මේ තියෙන 3-2 පාවිච්චි කරන්න බැරි කමක් නෑනේ. ඒ නිසා කරුණා කරලා අපි ඕනකමින් ඉල්ලන්නේ මේ රටේ විශේෂයෙන්ම ශිෂ්‍ය ව්‍යාපාරයට තා සංවේදී ප්‍රශ්නයක්, ඔවුන්ගේ අතීත પરම්පරාව ජීවිත පුදවන්න පවා පෙළඹුණු කාරණයක්, ඔබතුමන් ලපවා ඒ අතීත සටන්වලදී සහභාගී වෙච්ච දායකත්වයේ ගැටලුවක්. ඒ නිසා මේකට අතීතයක් තියෙනවා, අතීත මතකයක් මේ හැම ශිෂ්‍යයෙකුගේම හදවත් තුල නින්නාද වෙනවා. ඒක නොසලකා හැරලා මේ ප්‍රශ්නේ දිහා දඩබ්බර ආකාරයකට හිතුවක් කර ආකාරයකට අධිකරණ තීන්දුව තියනවා. දැන් උඹලා සියලු දෙනාම යටත් වෙයල්ලයි කියලා කියන ආකාරයේ මානසිකත්වයකින් මේ ප්‍රශ්නේ දිහා බලන්නේ නැතුව අධිකරණ තීන්දුව පරම තීන්දුව එයට අභිභවායාමට කිසිවෙකුටත් කිසිදු හෝ අයිතියක් නැත කියන හිතුවක්කාර මනසින් බලන්නේ නැතුව මේකේ මේ දරුවන්ගේ ඇත්ත හැඟීම තේරුම් අරන් මේ ප්‍රශ්නය විසඳීම සඳහා කඩිනමින් අවශ්‍ය සෑම පියවරක්ම ගන්න කියන එක ඉතාම ඕනෑකමින් ඉල්ලනවා. මේ දරුවන්ගේ ජීවිතත් එක්ක සෙල්ලම් කරන මට්ටමකට මේ ප්‍රශ්නය වර්ධනය වෙන්න ඉඩ දෙන්න එපා කියලා ඉතාම කාරුණිකව ඔබතුමන්ලගින් ඉල්ලනවා. බොහොම
ස්තුතියි. ගරු මුජිබුර් රහමාන් මන්ත්‍රීතුමා, ඔබතුමාට විනාඩි 17ක් තියෙනවා. අපේ මූලාසන මන්ත්‍රීතුමනි, අද විශේෂයෙන්ම අපේ රාජිත සේනාරත්න ඇමතිතුමාගේ ජාතික ඖෂධ නියාමන අධිකාරිය පනත ඒ යටතේ විශේෂයෙන්ම අද මේ රටේ කතිකාවක් බවට පත් වෙලා තිබෙන පෞද්ගලික වෛද්‍ය ආයතනය පිළිබඳ විශාල විවාදයක් යන වෙලාවේ ඒකට සහභාගී වීමට අවස්ථාව ලබා දීම ගැන ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා. ගරු මූලාසන මන්ත්‍රීතුමනි, අපි දන්නවා අද විශේෂයෙන්ම මේ සයිටම් ආයතනය ගැන මේ රටේ විශාල විවාදයක් පටන් අරන් තියෙනවා. අපේ කතා කරපු විමල් වීරවංශ මන්ත්‍රීතුමත් මං හිතනවා එතුමාගේ කතාවේ සාරාංශයක් ගත්තොත් එතුමා මේ පෞද්ගලික වෛද්‍ය ආයතනයට එහෙම විරුද්ධත්වයක් නැහැ. නමුත් එතුමා මතු කරන්නේ මේකේ තියෙන ප්‍රමිතිය පිළිබඳ ප්‍රශ්නය තමයි මතු කරන්නේ. මං හිතනවා එතුමාගේ කාලේ තමයි මේක පටන් ගත්තේ. එතුමත් එදා මහින්ද රාජපක්ෂ මහත්තයාගේ ආණ්ඩුවේ කැබිනට් ඇමතිවරයෙක් හැටියට එදා ඒ ආණ්ඩුවේ හිටියා. ඒ වගේම ඒ කාලේ ආණ්ඩුව මේක පටන් ගන්න නායකුත් ලබා දුන්නා. ඊළඟට මහින්ද රාජපක්ෂ මහත්තයාගේ ලයිස්තුත් මේ වෛද්‍ය පීඨයට ඇතුළත් කරා. ඒ සියලු දේවල් එදා ඒ විතරක් නෙමෙයි මහින්ද රාජපක්ෂ මහත්තයාට තුනෙන් දෙක බලයකුත් තිබුණා එදා. අර
ගරු මුලාසනාරුඩ මන්ත්‍රීතුමනි, ඒ ආණ්ඩුව ඇතුළේ ඉඳගෙන මේ ප්‍රශ්නේ සංවේදීකම අපි කතා කරපු අය, ඒ වගේම වෛද්‍ය සභාව ওই ස්ථාවරයේ ගනිද්දී ස්ථාවරයට අභියෝග කරන්න එපා කියන පදනමේ හිටපු අය, අපි එකක් මතක තියාගන්න ඕනේ, හිටපු ජනාධිපතිතුමා මේ වෛද්‍ය සභාවේ තීරණේ කවදාකවත් අභියෝගයට ලක් කරන්න කටයුතු කළේ නැහැ. ඒක අභිබවා මේ ආයතනයට පිළිගැනීම දෙන්න කටයුතු කරේ නැහැ. මෛත්‍රීපාල සිරිසේන සෞඛ්‍ය ඇමතිතුමා වෛද්‍ය සභාවේ තීරණේ පිළි අරන් 2012 ඒ තීරණේ දැනුම් දුන්නෙත් ඒ ආණ්ඩුව ඇතුලේ මේක මේ බලහත්කාරයෙන් පිළිගැනීමේ මානසිකත්වයක් නොතිබිච්චින්ද. මම නැවතත් ඔබතුමාලට කියන්නේ අතීතයේ හාරහාර තමන් අද ගන්න අත්නොමතික පීවර සාධාරණීකරණය කරන්න යන්න නැතුව මේ ප්‍රශ්නේ විසඳීම සඳහා අවංක සාධාරණ ප්‍රවේශයක් ගන්න.
ස්තුතියි මන්ත්‍රීතුමනි. ඇත්තටම මේ රජයටත් අපිටත් අවංක වමනාවක් තියෙනවා මේ ප්‍රශ්න විසඳන්න. මොකද එතුමා තුනෙන් දෙක බලයක් ගැන කතා කරා. මම එතුමාටත් මතක් කරන්න ඕනේ, ඔබතුමාලාටත් එදා තුනෙන් දෙක බලයක් තිබුණා අවශ්‍ය නීති රීති වෙනස් කරලා තීන්දු තීරණ එදා ගන්න. නමුත් ඒකත් බැරි වුණා. අද කොහොම හරි මේ ප්‍රශ්නය දැන් අපේ ආණ්ඩුවේ පැත්තට මේ බෝලේ දැන් පාස් වෙලා තියෙනවා. ඒතොර දැන් අපි මේකට මුහුණ දෙන්න ඕනේ. දැන් අපි දන්නවා රටක් හැටියට අපිට රජයේ ප්‍රතිපත්තිය, අද අපි දන්නා ආර්ථික ප්‍රතිපත්තිය විශේෂයෙන්ම පෞද්ගලික ආයතන සම්බන්ධ කරගෙන ඒ වගේම රජයේ දායකත්වයත් එක්ක යන ආර්ථික ප්‍රතිපත්තියක් තමයි අපි 78 ජයග්‍රහණයත් එක්ක 94 ඒ දිගටම මේ රටේ ගමන් කළේ ඒ වගේ ආර්ථික ප්‍රතිපත්තියක්. එතකොට නිදහස් අධ්‍යාපනය පටන් ගත්තම අපි දන්නවා නිදහස් අධ්‍යාපනය පටන් ගත්ත දවසේ ඉඳන් මේ රටේ පෞද්ගලික අධ්‍යාපනයක් තිබුණා. මේ රටේ පෞද්ගලික අධ්‍යාපනය නිදහස් අධ්‍යාපනය පටන් ගන්නවත් එක්කම පෞද්ගලික අධ්‍යාපනයක් තිබුණා. විශේෂයෙන්ම අද වෙනකොට අපි දන්නවා පෞද්ගලික පාසල් මේ රටේ තියෙනවා. සෙන් තෝමස් විද්‍යාලය, ට්‍රිනිටි විද්‍යාලය එවගේ පාසල් අද පෞද්ගලික පාසල් හැටියට රජයේ අධීක්ෂණය යටතේ ඒ පාසල් තවම පැවැත්වෙනවා. ඒ වගේම අර්ධ රාජ්‍ය පාසලුත් තිබෙනවා. එතකොට මේ පෞද්ගලික අධ්‍යාපනය කියලා කියන්නේ මේ රටට එහෙම අලුත් දෙයක් නෙමෙයි. එතකොට මේ රටේ නිදහස් අධ්‍යාපනය පටන් ගැනීමත් එක්කම පෞද්ගලික අධ්‍යාපනයත් පටන් ගත්ත ඉතිහාසයක් තමයි අපට තිබෙන්නේ. ඒ වගේම විශ්වවිද්‍යාලය සමානව යම් යම් ආයතනත් එදා තිබුණා. අපි දන්නවා උපාධි පාඨමාලා හදාරන්න ඩිප්ලෝමාවල් හදාරන්න විශ්වවිද්‍යාලයට ලංකාවේ තිබුණ විශ්වවිද්‍යාලයට සමගාමීව යම් යම් පෞද්ගලික ආයතන තිබුණා. එක්වයිනස් ආයතනය අපිට ගන්න පුළුවන්. ඊට කලින් තිබුණා ඇලෙක්සැන්ඩර් ආයතනය, වැල්ලවත්තේ තිබුණා පොලිටෙක්නිකල් කියලා ආයතනයක්. මේ වගේ ආයතන මේ රටේ තිබුණා එක එක පාඨමාලා වෙනුවෙන්. නමුත් අපි අද ඒ අද තවමත් අද වෙනකොට මේක තවත් ව්‍යාප්ත වෙලා හැම ශේෂ්ත්‍රයේම අද ඒ පෞද්ගලික අධ්‍යාපනය අද ලබන්න පුළුවන් තත්ත්වයක් අද මේ මුළු ලෝකෙම උදා වෙලා තියෙනවා. අද අපේ රටෙත් උදා වෙලා තියෙනවා. අපි දන්නවා දැන් විශේෂයෙන්ම දැන් මේ රටේ තියෙන විවාදය තමයි විශේෂයෙන්ම මේ සයිටම් එකට වඩා මේ රටේට පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය අවශ්‍ය නැද්ද කියන විවාදය තමයි අද සමාජයේ කතිකාවක් බවට පත් වෙන්නේ. මොකද සයිටම් එක ගැන කතා කරනවා නම් සයිටම් එක ගැන අඩුපාඩු තියෙනවා නම් ඒකේ යම් ප්‍රමිතිය පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම ඒක අපි සාකච්ඡා කරලා අපි ඒක විසඳාගත යුතුයි. ඒක ගැන වාද විවාදයක් නැහැ. එතකොට පෞද්ගලික වෛද්‍ය විද්‍යාල මේ රටේ ආරම්භ කරන්න පුළුවන්ද බැරිද කියන ප්‍රශ්නේ තමයි අද හොඟා දුරට මතු කරන්නේ. අපි දන්නවා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විශාල උද්ඝෝෂණයක් කරනවා මේ රටේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලවලට විරුද්ධව. එතකොට මේ සයිටම් ආයතනයට විරුද්ධව. ඒත් අපි දන්නවා මේ රටේ තියෙනවා පෞද්ගලික ඉංජිනේරු පීඨ තියෙනවා. ඒ වගේම ඝනකාද කරන උපාධි පාඨමාලාවල් තියෙනවා. කළමනාකරණ මැනේජ්මන්ට් ඒවා තියෙනවා. ඒ වගේම ඒවා ගැන උද්ඝෝෂණ යන්නේ නැහැ. ඒවට විරුද්ධව කතාවල් වෙන්නේ නැහැ. ඒකට විරුද්ධව පාරවල් වහන්නේ නැහැ. එතකොට පෞද්ගලික ඒ වගේ ආයතන ඒ උපාධි දෙන ආයතන මේ රටේ තියෙනවා. අපිට නොතිබුණේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල විතරයි. අනිත් හැම උපාධියක්ම ලංකාවේ ගන්න පුළුවන් ආයතන මේ රටේ තියෙනවා. එතකොට ඇයි මේ උපාධියට පෞද්ගලික උපාධියට විතරක් ඇයි විරුද්ධ වෙන්නේ? ඒක තමයි අපිට තියෙන ගැටලුව. ඇයි මේ මේ මේක එපා කියලා කියන්නේ? අනිත් ඒවා වල ස්ටෑන්ඩර්ඩයිසේෂන් එක ගැන කතා කරන්නේ නැහැ. දැන් ඉංජිනේරු පීඨයේ තියෙන ප්‍රමිතිය ගැන කවුරුවත් කතා කරන්නේ නැහැ. මැනේජ්මන්ට් ඩිග්‍රී එකේ තියෙන ඒකේ තියෙන ප්‍රමිතිය ගැන කතා කරන්නේ නැහැ. ඊළඟට ඝනකාධිකරණ එහෙම නැත්නම් ඒකවුන්ටන්ට් ඒකේ තියෙන ප්‍රමිතිය ගැන කතා කරන්නේ නැහැ. ඒක ගැන සියලු දෙනාම අද ওই උද්ඝෝෂණය කරන උදවිය සියලු දෙනාම ඒක පිළිබඳව නිශ්ශබ්දව තමයි ගත කරන්නේ. ඊළඟට තියෙන ප්‍රශ්නේ තමයි දැන් අපි දන්නවා විශේෂයෙන්ම අපේ මම කිව්වා වගේ අපේ වෛද්‍ය සභාවේ අර මන්ත්‍රීතුමාත් කිව්වා වගේ කාලෝ ෆොන්සේකා මැතිතුමාගේ ලිපියේ තියෙන්නේ එතුමා මේකේ තියෙන ප්‍රමිතිය ගැන ප්‍රශ්නයක් මතු කරලා තියෙන්නේ. ඉතින් මේ ප්‍රමිතිය ගැන ගැටලුවක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම මේ ප්‍රමිතිය අපි විසඳාගත යුතුයි. ඒක විසඳගන්න මූල්‍යමය ප්‍රශ්න තියෙනවා නම් එහෙමනම් රජයේ මැදිහත් වෙලා ඒ මූල්‍යමය ප්‍රශ්න විසඳගන්න පුළුවන් විදිහේ යම් සැලැස්මක් දිය යුතුයි. මම දන්නවා අපි කිරියල් ඇමතිතුමාත් එක්ක විශේෂයෙන්ම මහාචාර්ය කාලෝ ෆොන්සේකා මැතිතුමා සාකච්ඡා කරන වෙලාවේදී එතුමා කිව්වා මේක විසඳගන්න පුළුවන් X16 විභාගේ ඒ එතුමන්ලට ලියන්න දෙන්න ඒකෙදි මේක ප්‍රශ්න අපි විසඳගමු කියලා. නමුත් කාලෝ ෆොන්සේකා මැතිතුමා ඒක ගිහිල්ලා කතා කරලා කියලා එන්නම් කියලා කිව්වා. අද වෙනකන් තවම අපේ උසස් අධ්‍යාපන ඇමතිතුමාව ඒ පිළිබඳව දැනුවත් කරලා නැහැ. එතකොට එදා මේක එකඟ වුණා නම් මේක උසාවි යන්නේ නැතුව මේ ප්‍රශ්නේ විසඳගන්න තිබුණා. අද ඒකේ තියෙන ශිෂ්‍යෙක් Tamanට තියෙන අයිතිය වෙනුවෙන් අද උසාවි ගියා. ඒ උසාවි ආම තුල අද අධිකරණය මැදිහත් වෙලා අද මේකට නියෝග දීලා තිනවා මේක පිළිගන්න කියලා. එතකොට එදා මේ වෛද්‍ය සභාවේ ඉන්න අපේ කාලෝ ෆොන්සේකා මැතිතුමා ඒ සාකච්ඡාවේදී යම් එකඟත්වයකට ඇවිල්ලා මේක අපිට විසඳ ගන්න තිබිච්ච එක උසාවිය දක්වා ගෙන යන්න අද ඒකට ඉඩකඩ සැලසුවෙත් වෛද්‍ය සභාව කියලා අපි කියන්න ඕනේ. ඊළඟට තියෙන දේ තමයි විශේෂයෙන්ම මේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ හැසිරීම. මොකද දැන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මේක හරියට දේශපාලන පක්ෂයක් වගේ. මේක මේ රටේ හැම දෙයකටම විරුද්ධයි. ඒගොල්ලෝ මේ රටේ ප්‍රගතිශීලී මේ එහෙම නැත්නම් මේ රටේ කරන හැම දෙයක් ගෙනාවම රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් අපි අද අහන්න ඕනේ. හැම දෙයක්ම අපි දන්නවා දැන් ඇම්බියුලන්ස් මේ රටට ගෙනාවා. විශේෂයෙන්ම අපේ හර්ෂද සිල්වා මැතිතුමාලා මැදිහත් වෙලා ඉන්දියාවෙන් ගෙනාවා ඇම්බියුලන්ස්. ඒක ගේනකොට කිව්වා අන්න ලංකාවට රෝ එක එනවයි කියලා කිව්වා. දැන් මේක අපිට රස්සාවල් නැති වෙනවයි කියලා කිව්වා. එතකොට මේක පිළිබඳ විශාල විරෝධයක් රජයේ මේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ගෙනිච්චා. අද අපි දන්නවා විශේෂයෙන්ම මේ ඇම්බියුලන්ස් සේවය විනාඩි 5කින් Tamanට අසනීපයක් වුණාම ගෙන්න ගන්න පුළුවන් විදියට අද ඒක වර්ධනය වෙලා තියෙනවා. නමුත් ඒ තිබෙන නොමිලේ දෙන සේවාවත් නවත්තන්න රජයේ වෛද්‍යවලුන් නිලධාරීන්ගේ සංගමය දිගටම කටයුතු කළා. ඒතකොට ඒගොල්ලෝ මේ සෞඛ්‍ය ශේෂ්ත්‍රය තුල තමන්ගේ ඒකාධිකාරය රඳව ගන්න තමන්ගේ ඒකාධිකාරය තබා ගන්න විශාල උත්සාහයක් පෞගේ කාලය පුරාම රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කළා තියෙනවා. අපිට කියන්න පුළුවන් විශේෂයෙන්ම ඒගොල්ලෝ හැමදාම සෞඛ්‍ය ශේෂ්ත්‍රයේ ඉන්න හෙද නිලධාරීන් ඇතුළු සෞඛ්‍ය වෘත්තීයයන්ගේ උපාධි පාඨමාලාවට ඒගොල්ලෝ විරුද්ධ වුණා. අවුරුදු 4කට තිබුණු උපාධි පාඨමාලාව එදා මහින්ද රාජපක්ෂ මහත්තයාගේ කාලේ ඒ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විරෝධය නිසා ඒ උපාධි පාඨමාලාව අවුරුදු 3කට සීමා කළා. ඇයි ඒගොල්ලෝ ඒකට විරුද්ධ වුණා? ඊළඟට ගරු මූලසුනා මන්ත්‍රීතුමනි, අපි දන්නවා ඊළඟට ඒගොල්ලෝ දිගින් දිගටම අර සෞඛ්‍ය අධ්‍යාපන නිලධාරී තනතුර ඒ තනතුර බඳව ගන්න ඒගොල්ලෝ සීමා කරලා තියෙනවා. වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඒ විරෝධය නිසා අද ඒක සීමා වෙලා තියෙන ඒ තනතුරට බඳව ගන්න. ඊළඟට පෝෂණවේදී තනතුර ඒ තනතුරට බඳව ගන්න දෙන්නේම නැහැ. ඒකට ඒගොල්ලෝ මේ සුදුසුකම් තියෙන අය බඳව ගන්න රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සම්පූර්ණයෙන්ම විරුද්ධයි. ඒක ඒගොල්ලන්ගේ විරුද්ධ වීම උඩම අද ඒ බඳවා ගැනීම නවත්තලා තියෙනවා. ඊළඟට ඩේටා එන්ට්‍රි ඔපරේටර් හැටියට බඳවා ගන්න පුළුවන් IT ටෙක්නීෂියන්ලා වෙනුවට අද ඒකට MO ඒ කියන්නේ MO ඔෆිස මෙඩිකල් ඔෆිසර්ස්ලා බඳව ගන්න ඕනේ කියලා අද ඒකත් නවත්තලා තියෙනවා. ඒකටත් ඒගොල්ලෝ වෛද්‍යවරුන් දාගන්නවා. ඒ ඩේටා එන්ට්‍රි ඔපරේටර් කියන තනතුරට විශේෂයෙන්ම කොම්පියුටර් පිළිබඳ අධ්‍යාපනයේ තියෙන ඒ දැනුම තියෙන ඒ සුදුසුකම් තියෙන අයව බඳව ගන්න වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය දෙන්නේ නැහැ. ඒකත් ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ කවුන්ට් එකට දාලා තියෙනවා. ඊළඟට විශේෂයෙන්ම මම මතක් කරන්න ඕනේ පේරාදෙණිය සෞඛ්‍ය පීඨයේ තිබෙන විශේෂයෙන්ම ඒකේ ඉගෙන ගන්න ශිෂ්‍යයන්ට හෙද ශිෂ්‍යයන්ට ඒගොල්ලන්ට නුවර රෝහලයි පේරාදෙණිය රෝහලයි පාවිදා කරන්න දෙන්නේ නැහැ. ඒ ශිෂ්‍යෝ යනවා කොහාටද ඒගොල්ලෝ යන්නේ? ඒගොල්ලෝ කුරුණෑගලට යනවා ඉගෙන ගන්න. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නුවර රෝහලයි පේරාදෙණිය රෝහලයි දෙකම තහනම් කරලා තියෙනවා. මේකේ ෆැකල්ටිය ඉගෙන ගන්න ඒ මේ හෙද නිලධාරීන්ට ඒගොල්ලන්ගේ ඒ තියෙන අවශ්‍ය පාඨමාලාව ඉගෙන ගන්න ඒ රෝහල් දෙකම තහනම් කරලා තියෙනවා. ඊළඟට ගාල්ලේ කරාපිටියේ තිබුණා තව ප්‍රශ්නයක්. ඒ ගාල්ලේ කරාපිටියේ තිබුණ එක විශේෂයෙන්ම WHO ජාත්‍යන්තර සෞඛ්‍ය සංවිධානය විසින් නිර්දේශ කරපු ඩිප්ලෝමා පාඨමාලාවක් තිබුණා කරාපිටියේ වෛද්‍ය පීඨයේ. ඒකේ තිබුණා විශේෂයෙන්ම ඒ පාඨමාලාව තමයි අර හෙදියන්ටත් ඒ වගේම මිඩ්වයිෆ්ලා කියන අයටත් මෞකිරි දීමේ කලමනාකරණ පාඨමාලාව. ඒ පාඨමාලාව දැන් සම්පූර්ණයෙන්ම නවත්තලා තියෙන්නේ. ඇයි මේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඒ පාඨමාලාව කරන්න දෙන්නේ නැහැ? ඒ පාඨමාලාව කරන්න නොදී අද කරාපිටියේ රෝහලේ තිබිච්ච පාඨමාලාව අද නැවත්තලා තියෙනවා. ඒකට සිසුන් බඳව ගන්නේ නැහැ. මෙන්න මේ විදියට ඔවුන් දිගින් දිගටම මේ රටේ වෛද්‍ය ශේෂ්ත්‍රය තුළ තමන්ගේ ආධිපත්‍ය රඳව ගන්න තමන්ගේ බලය රඳව ගන්න දිගින් දිගටම ඔවුන් ක්‍රියා කරගෙන යන එක තමයි අපිට පේන්නේ. ඒ තුළ ඔවුන් හදනවා බමුණු කුලයක් හදාගන්න. ඔවුන්ගේ හදාගත්ත බමුණු කුලය කඩා වැටෙයි කියලා ඒ බමුණු කුලය රැකගන්න අද විශාල උත්සාහයක් මේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නිරත වෙලා ඉන්නවා. ඒගොල්ලෝ පෞද්ගලික වෛද්‍ය ආයතන වලට විතරයි විරුද්ධ. අපිට අහන්න වෙනවා ඇයි පෞද්ගලික රෝහල් ගැන කතා කරන්නේ නැත්තේ? අද ජනතාවගේ මුදල් ඉතා විශාල ලෙස අපි කියනවා ඒක මංකොල්ල කරගෙන මේ තියෙන රජයේ පෞද්ගලික රෝහල් රාශියක් අද මේ රටේ පවත්වගෙන යනවා. ඒ රෝහල් වල තියෙන ප්‍රමිතිය ගැන කතා කරනවාද? ඒ රෝහල් වල තියෙන ගාය කරන ගාස්තු ගැන කතා කරනවාද? වෛද්‍යවරුන් රෝගියෙක් බලන්න ගන්න අවම ගාස්තුව ගැන කතා කරනවාද? ඒ කිසි දෙයක් කතා කරන්නේ නැහැ. ඇයි? ඒගොල්ලන්ට ලැබෙන ආදායම හින්දා, ඒගොල්ලන්ගේ සාක්කු පිරෙන හින්දා, ඒගොල්ලන්ගේ මඩිය තර වෙන හින්දා ඒව ගැන කතා කරන්නේ නැහැ. ඒ හින්දා අපිට පේනවා මෙතන තියෙනවා දෙබිඩි පිළිවතක්. තමන්ගේ වෘත්තියට සව අයත් එකතු වෙනවට විරුද්ධයි. තමන්ගේ වෘත්තිය තව ප්‍රසාරණය වෙනවට, තව මේ රටේ ඉන්න තරුණ තරුණියන්ට තමන්ගේ වෘත්තියට ඉඩ ලැබෙනවට තමන් විරුද්ධයි. ඒකේ තියෙනවා කුහකකම. ඒ කුහකකම හින්දා තමයි අද ඒ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද රෝගීන්ව හිර කරගෙන, රෝගීන්ව බෙල්ලෙන් අල්ලගෙන, රෝගීන්ව අද කිඩ්නැප් කරලා, රෝගීන්ව සිරකාරව හැටියට තියලා තමන්ගේ වද වර්ජන මෙහෙවන තත්ත්වයක් අද උදා වෙලා තියෙනවා.
ඒ හින්දා තුනක් තියෙනවා තව. විනාඩි 3ක් තියෙනවා.
ඒහිද මුලසුන මන්ත්‍රීතුමනි මෙන්න මේම තත්ත්වයක් තමයි අද උදා වෙලා තියෙන්නේ. අපි කියන්න ඕනේ තව එකක් තමයි මේ කොතලාවල වෛද්‍ය පීඨය ගැනයි කතා කරන්න ඇත්තේ. ඇයි කොතලාවල වෛද්‍ය පීඨයේදී එදා මේක පටන් ගන්න නිශ්ශබ්දව හිටියේ? ගෝඨාභය රාජපක්ෂ මහත්තයට බයද? එතුමාගේ කැබිනට් පේපර් එකක් ඇවිල්ලා මේක ගියේ ඇයි කතා කරන්න ඇත්තේ? ජනතා විමුක්ති පෙරමුණ කතා කරන්නෙත් නැහැ. මොකද ඒකේ පොඩි දේශප්‍රේමී ලයින් එකකුත් තියෙනවානේ. මොකද හමුදාවිය අයන එකට බඳව ගන්න. ඒ හින්දා ඒකේ මේ අපේ ජනතා විමුක්ති පෙරමුණ ඉන්න මන්ත්‍රීවරුත් කොටලාවල පීඨය ගැන කතා කරන්නේ නැහැ. ඒක ගැන නිශ්ශබ්දව ඉන්නවා. මේකේ පොඩි අර දේශප්‍රේමී ලයින් එකක් යන හින්දා ඒකට විරුද්ධව කතා කරන්න කැමති නැද්ද කියන අපිට තිතෙනවා. ඒ හින්දා අපි කියන්න ඕනේ මේක ගැන අද කතා කරන්නෙත් නැහැ. ඒකත් අද ඒක ගැන කව් කියන්නේ නැහැ. ඔක්කොම සයිටම් එක ගැන තමයි කතා කරන්නේ. ඊළඟට අපි කියන්න ඕනේ තව එකක් තමයි මේ විශේෂයෙන්ම මේ ජේඑම්ඕ ප්‍රතිපත්තිය ගැන. ජේඑම්ඕ මේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මම කියනවා ඉතාම මේක පැහැදිලිවම ප්‍රතිගාමී සංවිධානයක්. මේක මේ රටේ ජනතාවගේ ප්‍රගතිශීලී කාර්යයන් වෙනකොට මේ රටේ ඉන්න තරුණ තරුණියන්ට තව අවස්ථාවක් ලැබෙනකොට ඒක අහුරන බමුණු කුලයක් හදන සංවිධානයක් ඒක. එහෙනම් මම හිතනවා ජනතා විමුක්ති පෙරමුණ මේ ප්‍රතිගාමි වගේ සංවිධානයක් එක්ක එකතු වෙලා මොකද්ද මේ කරන්න හදන දේශපාලන ගමන කියලා අපිට අහන්න වෙනවා. මොකද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ආරම්භයේ සිටන් අද වෙනකන් මේ රටේ සියලුම දේවල් වලට විරුද්ධව තමයි Tamanගේ කටයුතු කරන්නේ. සෞඛ්‍ය ශේත්‍රය තුල කිසිම කෙනෙක්ට Tamanගේ වෘත්තියෙන් ඉස්සරහට එන්න ඉඩ දෙන්නේ නැහැ. තම හෙදයන්ට ඉස්සරහට එන්න දෙන්නේ නැහැ. අනිකුත් නිලධාරීන්ට ඉස්සරහට එන්න දෙන්නේ නැහැ. ඒ හැම එකක්ම නවත්තලා තියෙන්නේ රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය. ඒ හින්දා ඒ වගේ ප්‍රතිගාමී සංවිධානයක් එක්ක අද ජනතා විමුක්ති පෙරමුණට යන්න පුළුවන් දේශපාලන ගමන මොකද්ද කියන ප්‍රශ්නේ අපි ඉස්සරහ තියෙනවා. ඒ හින්දා අවසාන වශයෙන් මන්ත්‍රීතුමනි මම කියන්න ඕනේ එක දෙයයි. ඒක තමයි අපි අධ්‍යාපනය කියලා කියන්නේ අධ්‍යාපනය කියලා කියන්නේ සැමට අධ්‍යාපනය දරන්න ඉගෙන ගන්න අයිතිය එක තියෙන්න ඕනේ. සැමටම අධ්‍යාපනය ලබන්න ඒ අයිතිය තියෙන්න ඕනේ. නිදාස අධ්‍යාපනයේ මුවාවෙන් ටික පිරිසකගේ ඕමනාවට මේ රටේ බහුතර පිරිසකට අධ්‍යාපනයට ලබන්න පුළුවන් ඒ අයිතිය යට ගහන්න දෙන්න හොඳ නැහැ. ඒ අයිතිය අපි ආරක්ෂා කරන්න ඕනේ. සයිටම් එකේ අඩුපාඩු තියෙනවා නම් සයිටම් එකේ ප්‍රමිතිය ගැන ප්‍රශ්න තියෙනවා නම් අපි ඒක සාකච්ඡා කරලා අපිට ඒක විසඳ ගන්න පුළුවන්. නමුත් මේ රටේ දරුවන්ට අධ්‍යාපනය ලබන්න තියෙන අයිතිය ඒ වෙනුවෙන් අපි පෙනී හිටින්න ඕනේ. අපි ඒක ආරක්ෂා කරන්න ඕනේ. ඒකට විරුද්ධව කවුරු වෙනවා නම් ඒක අනිවාර්යෙන්ම ප්‍රතිගාමීත්වයේ සඳහා යන අරගලයක්. ඒක පරාජය කරන්න ඕනේ කියමින් මගේ වචන ස්වල්ප අවසන් කරනවා. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි. ගරු ක්‍රියාල ඇමතුම.
ගරු මූලාසන අරුඩ මන්ත්‍රීතුමනි දැනට අවුරුද්දක විතර කලින් කාලෝ ෆොන්සේකා මැතිතුමා මාව හම්බ වෙන්න ආවා. ශිෂ්‍යයෝ නඩු දාන්න කලින් මම ඒ වෙලාවේ එතුමාට කිව්වා මේ ශිෂ්‍යයන්ට සයිටම් ශිෂ්‍යයන්ට ඇක්16 හරි එහෙම නැත්නම් ලයිසන්සින් විභාගයේ ඉඳගන්න ඉඩ දීලා පිළිගැනීමක් දෙන්න කියලා. එතුමා ඇත්ත වශයෙන්ම හා කියලා ගියා. නමුත් එතුමා ආවේ නැහැ. ඉතින් ඇත්ත වශයෙන්ම ඒකට එකඟ වුණා නම් එදා. හැබැයි දැන් වෙලා තියෙන ශිෂ්‍යයෝ දැන් නඩු දැම්මා. නඩු දැම්මම දැන් උසාවිය කියන්නේ ලයිසන්සින් එක්සෑම් එකක් නැතුව ඇක්16 නැතුව දැන් ඒගොල්ලෝ ලියාපදිංචි දෙන්න කියලා. ඉතින් උසාවි කියන නිසා ගෙඩිය පිටින්ම නැති වුණා. නමුත් එදා මම කාලෝ ෆොන්සේක මැතිතුමාට යෝජනා කරපු වෙලාවේ මේ ළමයින්ට ඇක්සිස්ටින් ඉඳගෙන එහෙම නැත්නම් වෙන විභාගයකට ඉඳගෙන ලියාපදිංචි වෙන්න ඉඩ ඇති කියලා මේක වෙන්නේ නැහැ. ඒකයි ඇත්ත තත්ත්වය.